එකට තැනින් තමයි ඒ තැනින් තමයි ඇයි මේ ලෝකයා මෙහෙම වෙන්නේ කියලා අන්න ඒ වගේ තැන්වලින් තමයි අතරම ආරම්භය පටන් ගැනීම ඒ සූත්‍ර දේශනාත් මාදිත්‍යයට නම් හේතු වෙන්නේ. කියන්නේ අපේ සත්‍යය සසර පවතින්නේ සසර ගැන කතා කරනකොට අර ওই ගද්දුල බත් වගේ සූත්‍ර වලින් පැහැදිලි කරනවනේ නේද? කෙලවරක් පනවන්න බැරි නේද? සසරක ගමන් කරනවනේ. අවිද්‍යා නීවරණානං සත්තා තණ්හා සංයෝජනානං සන්දාවතං සංසත් නේ. මේක අනුමතග්ග සංයුත්තේ පුරාට ඔක ගැන කියනවා. අනුමතග්ගෝ යම් වික්කවේ සංසාරු අන සසර. ඇයි සසර අපි යන්නේ මේ කෙලවර අහපු ප්‍රශ්නෙත් එක. අනුමතග්ගෝ යම් සංසාරෝ මේ කෙලවරක් පනවන බැරි පූර්ව කෝටියක් නැත්නම් මුල් කෙලවරක් වෙන්නන බැරි මේ සංසාරේ ඇයි යන්නේ සත්වයා? අවිද්‍යා නීවරණානං සත්තා තණ්හානං සංයෝජනානං කියන්නේ අවිද්‍යාව නොදන්නාකමින් වැහිලා තණ්හා කියන්නේ ඇලීමෙන් ගැට ගැහිලා සංයෝජනානං සත්තානං සත්‍යය සන්දාවතං දුවනවා සංසරිතං මේ සැරිසරන තුම්හා කංචම මංචය නුඹලාත් මමත් මේ සසර යන්නේ අන්න අවිද්‍යාවයි පැවැත්මයි තණ්හාවයි නිසා ඇලීම නොදන්නාකම එක ඇලීම නිසා. එහෙනම් නොදන්නාකම නිසා නම් අපි සසර පුරා ඉන්නේ. එහෙනම් මොකද කරන්නේ? විපාදා විද්‍යාව උපදව ගන්න කියලා කියනවා. එහෙනම් සම්මා දැක්ම නොදන්නා. එහෙනම් සම්මා දිට්ඨිය ඇති කරගන්නේ කොහොමද? සම්මා දිට්ඨියට පත්‍ය දෙකයි. අපි අර රේණුකම් මතක් කළා වගේ වේදන මේදල්ල වගේ මහවේදල සූත්‍රයේ කියනෝනේ පරතෝච ගෝසෝ යෝනිසෝච මනසිකාරෝ කියලා. අන්න යෝනිසෝ මනසිකාර උත්පාදනයත් පරතෝච ගෝසයත් බාහිරෙන් ඇහෙන කාරණයක් එක. නම් බාහිරෙන් ඇහෙන්නේ කාගෙන්ද? බාහිරෙන් ඇහෙන්නේ සත්පුරුෂයාගෙන්, කල්යාණ මිත්‍රයාගෙන්. එහෙනම් කල්යාණ මිත්‍රයාට අවනත වෙන්න ඕන. මට මගේ ජීවිතේ පැන නැගෙන ප්‍රශ්නය ගැන මට අවබෝධයක් නැතිකම නිසා මම හැබැයිටම අසරණ වෙච්ච තැනදී අන්න එතෙන්දී මට මගේ ලෝකයේදී මගේ අත්දැකීම් වලින් මට පිළිසරණක් නැති කල්හි අන්න මට බාහිරකට යොමු වෙන්න වෙනවා. මට ඇත්තටම මේ කෙලවරක් වෙන්නේ නැති සංසාරේ මෙතුවක් දුර මට පුළුවන්කමක් තිබුණා නම් මට හැකියාවක් තිබුණා නම් මේකෙන් ගැලවෙන්න ඇත්තටම මං ගැලවිලානේ. ඇත්තටම මේකේ ක්‍රමවේදයක් තිබුණා නම් අවංගම පින්වත් ඔබ මම අපි කවුරුත් දෙනා වැඩේ දන්නා නම් අපි වැඩේ කරගෙන මේ හොඳටම කාලය ඇති අපි දන්නේ මේ ජීවිතේ හරි අපි මේක කරගෙන ගිය ජීවිත ගැන මට කියන්න තේරෙන්නේ නැහැ. මට තේරෙන බුද්ධ වචනය කරේ ශ්‍රද්ධාවෙන් කෙලවරක් පේන්නේ නැහැ. මොන කෙලවරක් පේනව නම් කියන්නේ නැහැ. මෙන්න විශ්වය හා කොනේ කියලා කිව්වොත් ඒත් එහා කොන කියන කොන තියෙන කෙලවර තියෙනවා. භාග්‍යතුන් වහන්සේ කෙලවරක් පනවන්න බෑ කියලා කියනවා. එහෙමනම් ওই කෙලවරක් පනවන්න බැරි මේ සසරේදී ඔබට මට මේ සූත්‍ර දේශනාවල කියනෝනේ. දැන් මෙතනම අපි මේ සූත්‍රවල මේ කල්පේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා ගැන කියනවනේ. ඔය මොකද විපස්සී බුදුරජාණන් වහන්සේ දක්වා මේ බුදුරජාණන් වහන්සේලා හත්නම අපිට ඒ බුදුරජාණන් වහන්සේලා මුණ නොගැහෙන්නට ඇති. ඒ සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වහන්සේලා මුණ නොගැහෙන්නට ඇති. මුණ ගැහුණත් ඒ ඇසුර ලබා ගත්තේ නැතුව ඇති. එහෙමනම් මම මන්ට තනියෙන් මේ දේ කරගන්න පුළුවන්කමක් තිබුණා නම් ඇත්තටම මේ ගැටලුව වලින් අපි අත්මිදිලා. එහෙනම් මට මගේ ලෝකයේදී මේක විසඳගන්න බැරිකම නිසා තමයි යන බාහිරකට යමු වෙන්නේ. හැබැයි බාහිරට යමු වෙන්න නම් මට මගේ නොහැකියාව මට මගේ බැරිකම ඉස්මතු වෙන්න ඕන. මේ කියන්නේ හැබෑවටම සත්‍යවාදී කෙනෙක් සත්‍යවාදී වීම තුලින් ඔහුට ඔහුගේ ආවේණිකත්වයෙන් නැගිට ගන්න බෑ. Tamanṭama මේක කරගන්න බෑ කියන එක ඇත්තම ඉස්මතු වෙච්ච තැනක එයා નિરાයාසෙන් පිරිසරණක් හොයාගෙන බාහිරකට යමු වෙනවා. අන්නේ යමු වෙච්ච තැන මොකද? අන්නේ එයාගෙන් ඈතර වෙන ක්‍රමවේදය ඇහෙනවා විදිහ මෙතුවක් කල්මන් වැරදි විදිහට නම් අන්න වැරදි විදිහ පෙන්නල දෙනවා නිර්වද්‍ය කියන්නේ ඇත්තටම කරන්නේ වැරද්දේ වැරද්ද පෙන්නල දෙනවා ඒකමයි බාහිරින් පරතෝච ഘോഷේ එන්න ඕන පරතෝච ഘോഷේ නැතිව යෝනිසෝ මනසකාරයක් වෙන්නේ නැහැ අන්න පරතෝ ഘോഷයත් යෝනිසෝ මනසකාරයත් හේතු ප්‍රත්‍යයෙන් තමයි සම්මාදිට්ඨිය උත්පාදනය වෙන්නේ නැහැ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති සම්මාදිට්ඨිය පූර්වංග වුණාට පස්සේ එයා ඈතර වීමේ වැඩපිළිවෙලට මේ සසරෙන් ඈතර වීමේ පැවැත්මෙන් ඈතර වීමේ වැඩපිළිවෙලට අනුගත වුණා කියලා කියනවා ඒ නිසා අර අපේ මහත්මයා කණින් අහපු ප්‍රශ්නයක් එක්ක ගත්තට පස්සේ එහෙනම් මේ සසරෙන් ඈතර වීමේ වැඩපිළිවෙලට ඈතර වෙන්න නම් දුකෙන් ඈතර වෙන්න නම් නේද දුකින් ඈතර වෙන වැඩපිළිවෙලනේ කියලා තියෙන්නේ මේ
අනේ සමාවෙන්ද මේ ගරු ස්වාමීන් වහන්සේ එතනදී ඔය සම්මාදිට්ඨිය කියන තැනදී දැන් අපි බැලුවොත් මේ සියලුම අපිම හදාගන්න ඔය සංකල්ප වලින් නේද ඔය සම්මාදිට්ඨිය දැන් ditthiyak උපදින්නේ සංකල්ප හරහානේ නේද ස්වාමීන් වහන්සේ එතකොට සංකල්ප වලින් උපදින මොනම ආකාරයෝ ditthiyak සම්මාදිට්ඨියක් වෙන්න පුළුවන්ද අන්නේ නුවණ ගැන මම කතා කරන්නේ ස්වාමීන් වහන්සේ ඒක කොහොමද අපි විග්‍රහ කරගන්නේ
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මහත්මයා පිළිවෙල පෙන්නද්දී සම්මා දිට්ඨි ඊට පස්සේ සම්මා සංකප්ප කතා කරන්නේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති මුල් වෙන්නේ සම්මා දිට්ඨියයි සම්මා දිට්ඨි පහෝති සම්මා දිට්ඨි ඇතිකල්නේ මේ සම්මා සංකල්පෙන්නේ
එතකොට ස්වාමීන් වහන්සේ දැන් සම්මා දිට්ඨිය එතකොට පුරගම වෙන්නත් අපි හදාගන්න සංකල්ප නේද වලින් නේද එතකොට ඒක හරිද ස්වාමීන් වහන්සේ
එහෙම ප්‍රශ්නයක් ඔව් සංකල්පයක් කියන්නේ මහත්මයා මේ කාමයක්නේ
ඔව් අන්න හරි ස්වාමීන්
සංකල්පයක් කියන්නේම කාමයක් සංකප්ප රාගෝ පුරිසස්ස කාම සංකල්පයක්
ස්වාමීන් වහන්සේ එතකොට මේ සංකල්ප ඇත්තම උපදින්නේ මන ධම්ම මනෝ විඥාන මට්ටමට ආපු මේ ධම්ම වලින් නේද
එච්චර ඕනේ පුජ්‍යලයාගේ පුජ්‍යලයා කාමයෙන් ඇලිලා ඉන එච්චරයි සරලව ගත්තොත් තමන්ගේ ආවේනික කියන්නේ මට ආවේනිකව හිතන ගති ටික
උත්තර සමිඥාස එතන අපිට ඇත්තම වැඩිපුරම අර සංකල්ප කියන එකට වඩා ගන්න වෙන්නේ සම්මා දිට්ඨිය පැත්තට බර වෙන්න නම් මේ අර යෝනිසෝ මනසිකාරය කියන එක එහෙම කතා කරන්න වෙන්නේ නේද සමිඥාස
ඔව් මම හිතන්නේ සම්මා දිට්ඨියට හේතු ප්‍රත්‍ය වෙන්නේම මේ යෝනිසෝ මනසිකාරයනේ නේද
එතකොට අර සංකල්ප කියලා කියන්න බෑ ඒකට නේද
සංකල්ප කියන්න බෑ අම්මා යෝනිසෝ මනසිකාරය තමයි මේ සම්මාදිට්ඨියට හේතුපත් වෙන්නේ ඒක හරි අම්මා
අස්සලා ස්වාමීන් වහන්සේ මට දැන් මේ අහගෙන ඉන්නකොට මේ හැඟිච්ච දෙයක් අර දැන් මේ එමත් නෑ ඉස්සලා අර කිව්වනේ මෙහෙම අපි දැන් හොයන්න යනකොට බුදුරජාණන් වහන්සේ වුණත් අර හැමදාම පවතින සැපයක් සැපයකින්ම පවතින විදිහක් හොයනවා කියන පටන් ගන්න තැන කියලා එතකොට ස්වාමීන් වහන්සේ අර පෙන්වලා දුන්නනේ මෙහෙම බෝසතාණන් වහන්සේ හොයන්න ගත්තේ ඇයි මේ ඔකියාම මේ ජරාවටපත් වෙන මේ මරණයටපත් වෙන නැවත උපදින මේකේ මොකද්ද මේකෙන් මේ ගැළවීමක් නැද්ද කියන හොයන පැත්තට හිත යොමු කරන එකයි අර මේ හැමදාම සතුටින් ඉන්න විදිහක් තියනවද කියන හොයන එකයි ඒ බලන දෙපැත්තේ තියෙන වෙනසක් කියලා මට හිතුණා දැන් අර හැමදාම සැපයෙන් ඉන්න කියලා හොයන පැත්තක එතන කවදාවත් නිස්සාරණයකට වෙන්නේ නැහැ මොකද ඉන්න කියන ඒ අදහසෙම ගැබ් වෙලා තියෙනවානේ අර ඒ හොයන ඒ කෙනාගේ ඒ පැවැත්ම පැත්තටනේ දැන් අර විදිහට ප්‍රශ්නේ එනකොට අර ඇයි මේ ලෝකයාගේ මේ මේ දරා මරණ මේකෙන් ගැලවීමක් නැද්ද කියනකොට අර හේතු සොයන පැත්තටයි එතනින් මිස්සරණ කියන්නේ ගැලවීමක් පැත්තකට ඒ යොමු වෙන පැති දෙකේ ලොකු වෙනසක් තියනා නේද? අපි එතකොට අර අපිත් මානසිකාරය කරන්න පුරුදු වෙන්න යන රටාවකට මට හිතන එතන උපකාරයක් තියෙනවා කියලා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි අම්මා. ඒක ඇත්ත. මේ අර සතුටින් ඉන්න ක්‍රමයක් පිළිබඳව හොයන්න ගියොත් සතුටින් ඉන්න පුජ්‍යලයේ පැත්තට යනවා. කියන්නේ එයාගේ පැවැත්ම පැත්තට මේ සුඛ කියන පැත්තට ගිහින්නම් මේ ඒ කියන්නේ සසර තහවුරුවකට යන්න යනවා. ඒ සසර පැවැත්මකට තහවුරුවකට මේක හොඳයි සුඛයි එහෙම කියන ඒ පැත්තකට යනවා. අර අර පැත්තෙන් එනකොට සාමාන්‍යයෙන් අපේ ස්වභාවය වුණත් දුකෙහි පීතල ඉන්න කැමැත්තක් නැහනේ. අර කිව්ව වගේම නිස්සරණයක් පැත්තකට යන්නේ නැහැ. නිස්සරණයක් දැන් අපිට වුණත් මොකක් හරි අපි හිතමු අපිට බරපතල ලෙඩක් හැදුණා කියලා. ලෙඩක් හැදුණට පස්සේ අපි දන්න කියන කොහොම උපාය උපක්‍රම විධික්‍රම ටික මේකෙන් කොහොමද ගැලවෙන්නේ කියලා හොයන්න යමු වෙනෝනේ. ඇත්තටම මේ එහෙම මතු නොවුනොත් මේ මොකද්ද එහෙම මතු නොවුනොත් මේ වෙන්නේ අපි හැවීමකට විචක්ෂණයක් පැත්තකට තල්ලු වෙලා යන්නේ නැහැ. අර ඒ අර ප්‍රකාශයේ තුලම සතුටින් ඉන්නවා කියලා එහෙම කියන්න අර අහනව නේද? අර මොකද්ද කකුද සූත්‍රයේදී අර දෙවියන් ස්වාමිනේ ඔබ මේ මාරිස නිදුකානේ ඔබ මේ සතුටින් දෙන්නේ කින් ලද්දාවස මොනව ලබලද සතුට වෙන්නේ කියලා එහෙමනේ. එතකොට ලබන්නේ ලබන කෙනෙක් භුක්ති විඳින්නේ කියන පැත්තට ඉඳන තහවුරු වෙන්න යෑමක් නේ ඉතින්.
අර ආලාර කාලාම උද්දකරම් පුත් වගේ අය බුහුණු කරපු ක්‍රමේ තුලත් තිබුණේ දැන් අර කාමයේ ගොර හැදී. එතකොට එතනින් ඉක්ම වීමක් ඊට වඩා සැපය එහෙම එහෙම ගිහිල්ලානේ අවසානයේට දැන් කිසිවක් නැහැ කියලා හරි ඇත්තෙත් නැ නැත්තෙත් නැ කියලා හරි සංඥාවක් ඇත්තෙත් නැ නැත්තෙත් නැ කියලා හරි ඒ මට්ටමකට ඒ එහෙම අපෑරලා යෑමේ ඒ ක්‍රමයේ පැත්තට ගියොත් එහෙම පැත්තකට තල්ලු වෙනවා නේද ස්වාමීන් වහන්සේ?
කාමයේ අපෑරලා ගියා. ඕ කාමයේ අභිභවනය කරනවනේ නේද? දැන් පළවෙනි දානේ ඒ මට කතා කරන්නත් තේරෙන්නේ සුපේන් ගන්න කාරණා තමයි. පළවෙනි ධානයේ දිවිවිච්ච කාමෙහි විවිච්ච කුසලයේ කියලා කාමයේ අතහැරලා ඊට පස්සේ රූප ස්වરૂපයේ පැත්තට ගිහිල්ලා ස්වરૂපය අතහැරදී කියලා ඊටත් උඩට ගිහිල්ලානේ අර මට්ටම් වලට ගිහින තියෙන්නේ. ඒ ගිහිල්ලත් මේ අර තැන්වල ශාන්ත විමුක්ෂයක නතර වෙලා
එතකොට ස්වාමීන් වහන්සේ දැන් මෙහෙම එකක් තියෙනවා. එතකොට දැන් තව තැනක සඳහන් වෙනවා නේද? දැන් ඔය රහතන් වහන්සේ කෙනෙක් ලබන සැපේ මේ හිමාල කන්ද වගේලු. එතකොට මේ අපි වගේ කෙනෙක් ලබන ඔය අපි හිතන සැපේ මියන් ගල් කැටයක් වගේ කියලා සඳහන් වෙන්නේ ඒ මොන අර්ථයෙන්ද ස්වාමීන් වහන්සේ? එතකොට
ඔබතුමාට මේ එතන මේ මූලාශ්‍රය ගැන අදහසක් තියෙනවද?
ඒක නෑ මට එහෙම අදහසක් නෑ. මං කිව්වේ දැන් අර නිරාමිෂ සැපය ගැන. ඔය සැපය ගැන හොයනකොට සිතිවිලි වලට ඇවිල්ලා ඔය නාමයටත් ඒ විදිහට ඇවිල්ලානේ. දැන් ඔය ස්පර්ශ නිරෝධයක් කරානේ. දැන් ඔය අර අජර අමර පරම සුඛේ නිබ්බාණං කියන ස්වභාවයෙන් දැන් ඔය ළඟා වෙන්නේ ක්‍රමක්‍රමෙන් ස්වාමීන් වහන්සේ. එතකොට දැන් ඔය රාතන් වංශයේ කෙනෙක් වගේ ඒ ලබන ඒ ඒක දැන් අපිට නිකන් අදමාණෙන් අනුමාන ඥායනොත් ඕක හිතාගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. දැන් මොකද මේ සියලුම කෙලෙස් ප්‍රහාණය වෙනකොට දැන් අර කන්නාඩිය රසදිය නැති වුණා වගේ ප්‍රතිබිම්බේ අතුරුදාන් වල ද්විත්‍ය අතුරුදාන් වෙලා ඒකීය ස්වභාවයට ඒ පත්තරේකට ඒ තියෙන සුවය ගැන නිකන් අර ඒ කියන්නේ කර මුත්‍යානේ දැන් අනිමිත්ත සමාධිය ඔය ආනන්තරික සමාධිය වචන වලින් උත්සාහ කරන්නේ ස්වභාවය වෙන්න තියෙන ස්වාමීන් වහන්සේ. මම දැනුමින් කතා කරන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒ ලබන ඒ සදාකාලික ඒ සැපේ උපමාව තමයි අර රහතන් වහන්සේ කෙනෙක් ලබන ඒ අර මේ නිර්ආමිෂ සැපේ හරි සතුට හරි කියමුක අපි දන්න විදිහට අපේ සංජානනයට අනුව හිමාලයේ කන්ද වගේලු අපි ලබන සැපේ දොර ගල් කැටයක් වගේ කියලා එකතරකදී අහපු ප්‍රශ්නයකට දුන්න පිළිතුරක්. මට ඒක නිකන් මතක් වුණේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම දැන් එතකොට අපිට උනන්දුකුත් ඇති වෙනවනේ මේක ධර්මය මේ හොයන්න නැත්තම් අර නිකන් මේ මේක යන්නත් අපේ ආශාවක් තණ්හාවක් ඇත්තටම තියෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ නේද? ධර්මයේ පැත්තට නැත්තම් මාර්ගයක් මෙයා වෙන්නෙත් නැහනේ, උනන්දුවක් වෙන්නෙත් නැහනේ නේද ස්වාමීන් වහන්සේ?
මම මෙහෙම කියන්නම්කෝ. දැන් නිවීම ගැන විස්තර කරනකොට මෙහෙම උගන්නනවා, මේ ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සම්බූ පරිපටි නිස්සගෝ තණ්හකය විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියලා හමු කියනවනේ සූත්‍ර දෙක. ඒතං සන්තං, ඒතං කියන්නේ නිවීම, ඒතං සන්තං මේ ශාන්තය, ඒතං පනීතං නිවන ප්‍රනීතය, යදිදං සබ්බ සංඛාර සමතෝ. මේ නිවීම ගැන සිහිපත් කරන්නේ අපේ මහත්මයා, ඒ කියන්නේ තමයි කටහරව දානවනේ මේ ශාන්තයි මේ ප්‍රනීතයි කියලා කියනවා. යදිදං සබ්බ සංඛාර සමතෝ, සියලෝම සංස්කාර සියලෝම සකස් වීම. ආයේ සියලෝම සංස්කාර සමතේකටපත් වුණා කියලා කියන්නේ පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, ආනින්ජාපි සංඛාර, ඔය ඔක්කෝ මොනවා හරි සකස් වීම. සබ්බ සංඛාර සමතෝ, සියලු සංස්කාරයන් සමතේකටපත් වෙන. සබ්බෝපදි පදි නිස්සංග, සබ්බ සියලු උපදි ලැබීම. සබ්බ උපදි පටි නිස්සංග අතහැරීම. තණ්හාව ඇලීම ෂේ වෙලා නොඇලිලා පැවැත්මකට ගිහිල්ලා, පැවැත්ම කියන මේ නැවැත්ම, ඔය විදිහට කියනවනේ නිවීම සම්බන්ධයෙන්. එතකොට දැන් ඉන්න රහතන් වහන්සේ, ලෝකයක් තියෙනවා, ලෝකයේ ඉන්න රහතන් වහන්සේ මේ ගැන කියනකොට එහෙම ප්‍රකාශන තියෙනවා. අවේදේත සැපයක් ගැන කතා කරනවා, සුවයක් පිළිබඳව එක්කාසු නොවෙච්ච. හැබැයි රහතන් වහන්සේ ලෝකයේ ඉන්න පුජ්‍යණෙක් හැටියට රහතන් වහන්සේ ගැන කියනකොට එහෙම කියනවා. හැබැයි රහතන් වහන්සේ කියන්නේ කවුද කියලා හොයාගෙන ගියොත් ඔය යම්මක වගේ සූත්‍ර දිහා බැලුවට පස්සේ රහතන් වහන්සේ කියන්නේ කාටද කියන ප්‍රශ්නයක් මතු වෙනවනේ. ඔක මහත්මයා ලෝකපරියායයි මේ ධර්මපරියායයි කියලා වගේ අපි එහෙම කියමු.
ඇත්තම
රහතන් ඔක ක්‍රම දෙක. රහතන් වහන්සේ නම් මහා පුරුෂයා කියලා කියනවනේ. මහා පුරුෂයා ඉන්නවද නැද්ද මරණයෙන්
මතු? එතන ස්වාමීන් එතන ස්වාමීන් වහන්සේ එතකොට දැන් එතන අර සබ්බ සංඛාරෝ සමතෝ කියන තැනදී එතකොට දැන් ඔය මේ ප්‍රඥාවත් සමින්නාස සංස්කරණයක ප්‍රතිඵලයක් නේද? ඒක ප්‍රඥාවෙන් පවා ඉවත් වෙන්න වෙනවද? ප්‍රඥාවත් සංස්කරණයක් කියලා අපි දකින්න ඕනද ස්වාමිනාස් කරන? ප්‍රඥාවත් ඒ ඔස්සේ පහළ වෙන ප්‍රඥා මම කියන්නේ යෝනිසෝ මනසකාරය තුලින් පහළ වෙන ප්‍රඥාවත් සංස්කරණයක් නේද ස්වාමිනාස්? ඒතකොට ඒකත් අපි ඒකිනුත් නිදහස් වෙන්න ඕනේ නේද අන්තිමට? නැත්තම් කොහොමද සබ්බ සංකාර සමතෝ වෙන්නේ? මම නිකම් මගේ මේක අදහසක්.
මෙහිමයි දැන් කර්මාගන්ධිය වගේ සූත්‍රවලදී කියනවා නෑ දිට්ඨියාන සුතියාන ඥානේන කියලා. නිවීම කියනකොට, ඊතරවීම කියනකොට, ඥානය හෝ ඥාන නිවේ කියනව හෝ කෙනෙක්ගේ ඥානය කියලා ගත්තොත් එහෙම ගන්න බෑ. මාර්ගයේ කුත්‍යක ඉස්මතු කියන්නේ ඊතරවීමක් නම් ඥානය කියන දෙත් ඔය අග්ගප්පසාද සූත්‍රයේ සංකත ධර්මයේ මේ මාර්ගයත් සංකතයි කියලා කියනවා. එතර වීමේ අර්ථයෙන් සමහර ඔය අසුතවන්ත වගේ සූත්‍රවලදී කියනවා යම්පිස්සතං ධම්මට්ටිති ඥානං සම්පිකය ධම්මං වය ධම්මං විරාග ධම්මන්ති ඥානං කියලා. ප්‍රඥාවත් සංකත ධර්මයක් නිසා ඒ ප්‍රඥාවත් නිවීමට සාපේක්ෂව මාර්ගයක් සංකත නිසා මාර්ගේනොත් එතරේන නුවණින් වෙන්නේත් එතර වීම තමයි. එතකොට කෙනෙක්ගේ නුවණ කියන කාර්යයෙන් නෙවෙයි ප්‍රඥාවේ කුත්තේ එතර වීම. ඉතින් අර ඒ නිසා එයද කියන්නේ ප්‍රඥාවක් තියෙනවා කියලා කියන්න බෑ. නුවණින් වෙන්නේ ternaryමේ කෘත්‍යය. ඉතින් ඒ නිසා මේ කෙනෙක් මැදිහත් වෙලා නුවණ අයින් කරනවා කියලා අර එහෙම කියන්න බෑ. මෙහෙම ගමු. දැන් අපි ඇත්තටම මහතේ ඔබතුමාට කොහේ හරි ගමනක් යන්න නම් මේ පාරක් ඕන නේද? සරලව ගත්තොත්.
ඔයස. එහෙමයි සර්.
හරි. පාර අපි ගමන යන්න කලින් පාර ඕනේ නැහැ කියලා කිව්වොත්ින් ගමන යන්න පුළුවන්ද?
බෑ.
ගමන ගියාට පස්සේ පාරේ කතාවක් අත් ඕනද?
නෑ. එතකොට යදෙන්නේ නෑ.
එතකොට යන්නේ වගේ සරල මට්ටමෙන් යන්නේ.
ඔව් සර් ඒක හරි. එහෙම තමයි. ඒ කියන්නේ අර හදපු පාරු නෑ මහලින කියලා කිව්වනේ දෙයන්නාන්සේ. අපි පාරු හදාගෙන තමයි යන්නේ නේ සර් ඉනස්.
ඕ ඉතර වෙන්න කලින් පාරු එපා කිව්වොතින් යන්න විදියක් නැහැ නේ නේද? ඔන මහා විශාල ජනස්කන්ධයක් ගලනවා කියලා කියමු, මහා ඕගයක් හැඩ වතුරක් මේ පැත්තේ ඉන්න මම එතරට යන්න ඕන. ඉතින් මම මොකද කරන්නේ? පහවුර හදා ගන්න ඕන නේ. පහවුර හදා ගන්න ඕන. පහවුර මේ පැත්තේදී ඕන නැහැ කියලා අතාරින්නත් බෑ. සැඩ වතුර මැදට ගිහිල්ලා පාරව ඕන්නේ නැහැ කියලා අතාරින්නත් නැහැ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම චතුරංග නැවතත් කතා කරන්නේ. ස්වාමීන් වහන්සේ මම ලොකු ස්වාමීන් වහන්සේගෙත් දේශන අහනවා. ඉතින් ඒ වෙලාවේදී ගොඩක් වෙලාවට මට මම පිළිගන්න දෙයක් තමයි අර අපි මොකක් හරි දෙයක් අපිට ලැබුණොත් හරි කියලා හරි එහෙම නැත්නම් මම ඒක ලැබගෙන ඉන්නවා නම් එතකොට ඊතර වීමක් නෙමෙයි කියන දේ මට වැටහිලා තියෙනවා ස්වාමීන් වහන්ස. හැබැයි ස්වාමීන් වහන්ස මේ මට පොඩි ලැබිච්ච දෙයක් තියෙනවා. මට එතනින් පොඩ්ඩක් එළියට එන්න අපහසු මේ තත්ත්වයක් තියෙනවා. මම පොඩ්ඩක් ඒක විස්තර කරන්න ස්වාමීන් වහන්ස. මේ මට එතන තියෙන වැරද්ද පොඩ්ඩක් දැන්
ගන්න. හොඳයි කියන්න.
ස්වාමීන් වහන්සේ මේ දැන් අපිට අපි ජීවත් වෙනවා කියලා හැමතිස්සෙම දැනෙන දේ එන්නේ අපේ විඳීමක් එක්කනේ. මොකක් හරි රූපයක් කියලා ගමු. ඒක අපිට ලැබෙනකොටම ස්වාමීන් වහන්සේ අපේ පැත්තෙන් වෙන්නේ මේ ඒ රූපය බාහිරෙන් මට ලැබිච්ච දෙයක් බවට ඒක බාහිරයට දානකොට ස්වාමීන් වහන්සේ ඒකට මේ පැත්තේ නිරීක්ෂකේ කැමතිස්සම ඒ දේ බලාගෙන ඉන්න කෙනෙක් හැදෙනවා. ඉතින් දැන් අපි හිතමු පටිච්චසමුප්පාදේ කොටසක් විදිහට දැන් දුක කියන දේ ස්වාමීන් වහන්සේ පවතින්නේ මම ඒ කියන්නේ මම බලාගෙන හිටියොත් මම කියන කෙනෙක් හිටියොත් මට දුක කියන දේ පේනවා. ඒ වගේම ජාතියට හේතු වෙන භවය කියලා ගත්තොත් ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ අපි එළියේ ලෝකයක් අපිට එළියේ ලෝකයක් හැදුනොත් තමයි ඒක බලන නිරීක්ෂක නිරීක්ෂණය කරන කෙනෙක් මේ පැත්තේ ඇති වෙන්නේ. දැන් මම මගේ හිත කියලා දෙයක් මට ලැබුණා ස්වාමීන් වහන්සේ නිරීක්ෂකයා ඒ මම කියන දේ හරි මගේ හිත කියන දේ හරි දිහා බලාගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ අපිට දැන් බාහිරින් ලැබෙන දේ ලැබෙන විදිහ, ඒ කියන්නේ සමුදේ වෙන විදිහ දකින්නේ නැතුව අපි හැමතිස්සෙම කරන්නේ මේ ඒ දේ බාහිරයට දාලා මම ඒක බලන් ඉන්න මම මේ පැත්තෙන් හදාගන්න ස්වභාවයක් තමයි මට නිකන් වැටහිලා තියෙන්නේ. ඊට වඩා විස්තර කරන්න අමාරුයි. ඒ කියන්නේ ඔබවහන්සේ මගෙන් මොකක් හරි දෙයක් ඇහුවොත් වගේ මට පැහැදිලි කරන්න පුළුවන්.
ප්‍රශ්නේ ඇහුවේ විඳීම සම්බන්ධයෙන්ද නැත්නම් දුක සම්බන්ධයෙන්ද නැත්නම් ඔය වගේ කාරණා ගොඩක් කිව්වනේ.
අපි දැන් යමක් ලැබෙනවා ස්වාමීන් වහන්සේ අවසරයි, මට යමක් ලැබෙනවා කියන තැනදී ඒ ලැබෙන තැන නිරීක්ෂණය කරන මම හැදෙනවා. ඉතින් අපිට දැන් හේතු දෙකක් එකතු වෙලා හැදෙන රූපයක් හරි රූපයක් කියලා අපි මම කිව්වොත් ඒ ලැබෙන රූපේ ස්වාමීන් වහන්සේ දෙකට බෙදලා එළියෙන් ලැබෙන දෙකුයි ඒක බලන කෙනෙකුයි හැදීම තමයි අවිද්‍යාව කියන අදහසක් තමයි මගේ ඇති වෙලා
තියෙන්නේ. හරි. ඒකේ අර මොකක් හරි එක කාරණයක් චතුරංග මොකක් හරි එක කාරණයක් අල්ලගන්න. ඒ කියන්නේ අපිට හොයන්න විමසන්න. අපි හිතමු දෙකට බෙදලා දෙකින් මොකක් හරි එකක් බෙදෙනවා නම් හරි විඳීම හරි රූපය හරි අර එක කාරණයක් මූලික වශයෙන් අල්ලගෙන පාදක කරගෙන අනේ කාරණය මම කියන්නේ එක සැරේට මේක වෙන්නේ මෙන්න මෙහෙමයි මෙන්න එක වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා කිව්වොත් එතකොට කවදාවත් අපිට හිතීම කිස්මතු වෙන්නේ නැහැ. නිසා මොකක් හරි අපි හිතමු රූපයක් කියලා. රූපයක් නම් අපි හිතමු ඉස්සරහා මොකක් හරි දෙයක් තියෙනවා අපිට මේ හරි මම පොඩි යෝජනාවක් කරන්නම්. මේ අපේ ලොකු සංඝන්සේ මේ රුප්පණේ කියලා දේශනයක් කරලා තියෙනවා මේ මාසයකට විතර ආසන්න කාලයේදී. අන්නේ දේශනේ හොඳට මේ මම කියන්නේ හොඳට දෙතුන් වතාවක් විතර අහලා හරි වැඩි වාර කීපයක් අහලා මේ හිතන්න යොමු වෙන්න ඕන කොහොමද කියන විදිය හරි ලස්සනට මේ දේශනාවේ තියෙනවා. හොඳට අහන්නකෝ. අහලා අපි මේ ගොඩාක් දේවල් අරගෙන පටල ගත්තොතින් මෙන්න මේක වෙන්න මෙන්න මෙහිමයි මේ දේ මෙන්න මෙහිමයි වෙන්නේ මේක මෙහිමයි වෙන්නේ කියලා කිව්වොතින් අපි මොන මොනවා හරි වලට ගැළපීමකට යනවා. ගැළපීමකට ගිහිල්ලා අවුල් වෙලා මේක වෙන්න මෙන්න මේකෙන් මෙහිමයි මේකෙන් වෙන්න මෙන්න මෙහිමයි 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 කියලා දාගන්න ගියාට පස්සේ හරි අමාරුවක වැටෙනවා. එතකොට කරුණු ගැළපීමකට යනවා. ඊට පස්සේ මේ සමහර වෙලාවට මේ අපේ තියෙන ප්‍රශ්නේ වෙනකොට නැති ප්‍රශ්න ගොඩාක් ඇති වෙන්න පුළුවන් මේ දැනුමකින් පුරවලා. මේක ඇත්තටම ප්‍රශ්නයක්ම තමයි ඉදිරිපත් වෙන්න ඕන. මේකේ මේ බොහොම අපිට ජීවිතේ දැනෙන හැඟෙන පුංචි සරල කාරණයකින් පටන් ගන්නතර පස්සේ ලේසි. එහෙම නැත්නම් අපි මේ දැනුමක් ආදේශ කරගන්න ගිහිල්ලා අපේ හිතීමේ අපේ ඇත්තටම අපි සසර පැවැත්මකට යන්නේ නුවණ නැතිකම නිසානේ, මෝඩකම අවිද්‍යාව නිසානේ. අවිද්‍යාව ඇති වෙන්න නම් අවිද්‍යාව නැති වෙන්න නුවණ ඇති වෙන්න ඕන. නුවණට නම් අපේ විමසීම ඉස්මතු වෙන්න ඕන. විමසීම ඉස්මතු වෙන්න ඕන අපිට හැඟෙන දැනෙන එක කාරණයක් අරගන්න. අපි හිතමු අපි කිවනේ මුලින් විඳීම කියලා වේදනාව. අනේ වේදනාව විඳිනවා කියන එකට චතුරංගගේ අධ්‍යක්ීම් දාන්නේ නැතුව හොඳට අහගන්න. චතුරංගගේ දන්න කියන පැරණි අධ්‍යක්ීම් මොනවද දන්නේ? විඳීම. විඳිනවා කියලා කියන්නේ මොකද්ද කියලා හොයන්න. අපිටම රූපයක් කියලා මොකක් හරි ඉස්සරහා තියෙන දැන් මේරයි සම්බන්ධ වෙලා තියෙන ෆෝන් එකකින් හරි ලැප්ටොප් එකකින් මොකක් හරි උපකරණයකින් නම් ඔයා දන්න දේවල් දාන්නේ නැතුව ඒ ගැන හොයන යන්න. නෑ නෙවෙයිනේ, ඒක ඇත්තටම තියෙන ජීවිතයේ ඇත්තම අත්දැකීමක්නේ. අපිට පේන දෙයක් හරි දැන් මේ වෙලාවේ ශබ්දයක් ඇහෙනවා කියලා හිතමු. ඒකේ ශබ්දයට මගේ අත්දැකීම් ටික දාන යන්නේ නැතිව ඒ ශබ්දය කියන්නේ මොකක්ද? අන්න ඒ විදිහට දැන් ශබ්දයක් නැහැ නෙවෙයිනේ. දැන් මේ වෙලාවේ මම කතා ස්වාමීන් වහන්සේ කතා කරන ඔබට ඇහෙනවා. ඇහෙන්නේ නැහැ නෙවෙයිනේ, ඇහෙනවනේ. ඒ ඇහෙන දෙයට ඔයා දන්න කියන දත්තතරතුරු ගැළපීම් සැසඳීම් මැනීම් සාපේක්ෂක සරලව කිව්වොත් ඔයා දන්න දේවල් කලින් දන්න කියන දේවල් දාන්නේ නැතුව ඇහිමක් නැ නෙමෙයිනේ. ඇහෙනවා කියන කාරණේ මොකද කියලා හොයන්න යමු වෙන්න. අර ගොඩාක් දේවල් මේක වෙන්නේ මෙහිමයි මේක වෙන්නේ මෙහිමයි කියලා ඒක දාපු ගමන්ම අන්න අපි යන්නේ නැහැ. වෘද්ධියක් වෙන්නේ නැහැ, වැඩි දියුණුවක් වෙන්නේ නැහැ. එයා හීර වෙනවා. ඒ කියන්නේ විමසීම පිණිස උපකාර වෙන්නේ නැහැ. ඉතින් අර ඒ නිසා මේ එක හරි මේ වටීවි. අන්න එහෙම ජීවිතේ සංකීර්ණ කාරණා වලින් නෙවෙයි. මේ සරල කාරණින් සරල කියන්නේ සරල කියලා සරල නැහැ. ආගේ ජීවිතේ වැඩියෙන් දැනෙන තැන. දැන් අපි හිතමු අපිට ගොඩාක් දුරට මේ අපිට අර මං කලින් කිව්වේ ප්‍රශ්න අරුත ගැටලු අපිට ඕනවටත් වඩා ඉහටත් වඩා උඩින් එනවනේ නේද? අර මං වටම කලින්ම මං අර මේ කාරණයක් කිව්වේ දැන් පුජ්‍යණේකට උණු පුජ්‍යණේ කිනු එයාට හරියට දුක් දුක් දුම්නස් ඕන තරම් එනවනේ. ඒ මොකක් හරි දුකකින් මොකක් හරි දුකක් ඇවිල්ලා අපිට දැනෙන හැඟෙන මොකක් හරි දුකක් ඇවිල්ලා ඒ දුක් මාව යට කරන් යනවනේ. අන්නේ එතකොට ඒ යට කරගෙන යන දුකම මේ සම්මෝහං ආපජ්ජති කියන මෝඩකමට ගිහින අපි සසරෙම බැඳලා තියනත් හේතු වෙනවා. එහෙම නැත්නම් බහිද්දා පරියෙට්ටෙන් ආපජ්ජති අපිට ඒක මොකද්ද කියලා පරිේශණයකට විමසීමකට යන්නත් පුළුවන් නේ. ඉතින් ඒ නිසා අර මොකක් හරි කරුණක් ඇහෙන ශබ්දයක් හරි නැත්නම් පේන රූපයක් හරි නේ, ඇහෙන් රූප අපි ඇහෙන් රූප බලද්දි කනට ශබ්ද ඇහෙද්දි නේ, දිව නාසයට ගඳ සුවඳ දැනෙද්දි, දිවට රස දැනෙද්දි, කයට පහසක් දැනෙද්දි, ඔන්න ඔය වගේ කාරණාවලින් මේ අපි විමසීමකට යන්න ඕන. කොහොමද ඒව නෑ කියන්නේ යන්නේ නැතුව? නෑ නෙවෙයි, මේ අත්දැකීම තියෙනවනේ සත්‍යවාදීව. එහෙම නොතින් නෑ කියන ගියොත් සත්‍යවාදී නේ තියෙනවා. ඒ අත්දැකීම අපිට තියෙනනේ. හැබැයි ඒ අත්දැකීමට චතුරංගගේ දන්න කියන අත්දැකීම සහ දන්න කලින් දන්න දහම් දැනුමක් හරි දන්න කියන මොනාවක්වත් දාන්නේ නැතුව අන්නේ පිළිබඳව විමසීමකට
සවනස යොමු කරන්නද?
හොඳයි.
සවනස මේ පහුගිය සාකච්ඡාව මම කරපු කොටසකින්ම මේ තව තේරුණු කොටසක් මේ දැන් මේ ආයතන ගත්තා මේ පහුගිය මේ උපවාසයෙන් දැන් දේශනා කරපු එකටත් ඒක අදාළයි. දැන් මේ ඇසීම පෙනීම වගේ ඒ අපි එම ගත්තාම දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ දැන් පෙනීම කිව්වම එතන පෙනෙන බව කියන එක තියෙනවා. ඒ දේවල් තියෙද්දි දැන් මේ පෙනීම කියන එක ගත්තාම දැන් මේ ඇත්තටම පේනවා. නැත්තම් අපි දැන් ඒක විග්‍රහ කරපුවම ඒක ආයතන වලින් විග්‍රහ කරලා අන්තිමට කියනවා දැන් එහෙම පෙනුණා කිව්වට පෙනුණු දෙයක් තිබිලම නැහැ වගේ එහෙම එනවනේ උත්තර. දැන් මට දැනගන්න මට මේ විසඳ ගන්න ඕනේ ප්‍රශ්නේ තමයි දැන් අපිට දෙයක් ඇහෙනකොට ඒක අපිට කොයි වෙලාවෙවත් හිතෙන්නේ නැහැ නේද? දැන් මේ ඇහෙනවනේ. දැන් අපිට කුරුල්ලෙක් කෑගැව්වොත් ඒක ඇහෙනවා කියලාම අපිට හිතෙනවා. සාමාන්‍ය ස්වභාවයෙන්. එතකොට ඒ ඇසෙන ඒ කන ශබ්දයත් නිසා ඒ ඇහෙන එක දැන් අපි හිතුවොත් හීනෙන් ඒ සිද්ධියම වුණොත් එතකොට ඒ කන ශබ්දයත් නැතුවම ඒ හීනෙනුත් ඒ මොහොතේ ඒ විදිහටම පේනවා අපිට. එතකොට ඒ කනත් සබ්දයත් එතන මේ අදාළ වෙලා නැහැ. එතකොට මේ මට දැනගන්න ඕනේ දැන් කොහොමද මේ හිතන බ ඒ කියන්නේ ඒ මනසින්ම හිතන එක මනසට නොතේරෙන කම නිසාද දැන් හීනෙන් අපිට ඒ කුරුල්ලෙක් කෑගැහුවොත් ඒ සිද්ධිය ඒ විදිහටම ඇහෙනවා. එතකොට කනයි සබ්දී නැහැ. එතකොට ඇත්තටම ඒකේම ඇත්තටම කෑගැහුවොත් ඒක තියෙනවා. එතකොට කොයි ඇහිවද දැන් අපි කරනවනේ හීනෙන් පෙනුනේ එක බොරු එකක් හැබැයි මේක ඇත්ත එකක් කියලා. එතකොට පෙනීම කියන එක ගත්තොත් ඒ මොහොතේ ඒ පෙනීම තුල ඇත්ත බොරු කියලා දෙකක් කියදෙන්න බෑනේ ස්වාමීන් වහන්ස. අන්න එතන තමයි මට එක ප්‍රශ්නයක් තියෙන්නේ.
ඕ මෙහෙමයි දැන් මේ රූප ශබ්ද ගන්ධ රස පහස කියන කාරණාවල් බුදුරජාණන් වහන්සේ වෙනල දේලා තියෙන කාම කියලානේ. දැන් බුදුරජාණන් වහන්සේ කාම සුපිනූපමා කාම අපි නින්දේ කාරණාවක් නේ කියේ. දැන් අපි පියවි ලෝකයේ මේ අපි පියවි ප්‍රകൃතියේදී පියවි ලෝකයේ කියන එකෙදි ගමු. නින්ද නැති අවස්ථාවේදී
ඔව්
අපි රූපයත් එක්ක, ශබ්දයත් එක්ක, ගන්ධයත් එක්ක, රස පහසත් එක්ක එක්කාසු වෙලා තියෙනවා නම් මේ ඒක සුපිනූපමා කාම මතකේ හැටියට අලගද්දූපම වගේ සූත්‍රයක ඒක ඉතින් මේ ප්‍රකෘතියේදීම ඒක සිහිනයකටම තමයි උපමා කරන්න. ඉතින් නින්දෙන්ම පේන්න ඕනේ කාමයෙන්ම මාව මැඩගෙන ඉන්නවා නම් කියනවනේ දැන් කංගවිසාන සූත්‍රයේ තියෙනවා කාමාහි චිත්‍රා මధుරා මනෝරමා විરૂප රූපේන මතෙන්ති චිත්තං ආදීනවං කාම ගුණේසු දිස්වා ඒකෝ චරේකග්ග විසාන කප්පෝ. ඔන්න ඔයගේ ගාථාවක් තියෙනවා. ගාථා විදිකග්ග විසාන සූත්‍රය කියනවා මේ කාමාහි චිත්‍රා මధుරා මනෝරමා. කාම කියන්නේ කාමයෝ කියන්නේ කැමැත්ති. කාමයෝ කාමහි චිත්‍රය කියන්නේ හරේ විසිතුරුයි කියලා කියනවා. මధుරා මිහිරේ කියන මනෝරම මේ මනෝරම කියන්නේ මේ මනස ඇද්දිලා රම කියන්නේ විසිතුරුයි කියන්නේ මනස ඇද්දිලා යනවා කියන්නේ මනෝරම්‍යයි කියලා කියනවා. කාමහි චිත්‍ර මధుරා මනෝරම ඒකනම් ඇත්ත තමයි කාමයන්. හැබැයි විરૂප රූපේන මතෙන්ති චිත්තං විરૂප රූපේන විවිධ ස්වરૂපයෙන් මතෙන්ති චිත්තං අන්න හිත යට කරගෙන මැඩගෙන යනවා කියලා කියන විરૂප රූපේන මතෙන්ති චිත්තං හිත මැඩගෙන යනවා කියලා කියන ආදීනවං කාම ගුණේ සුද්ධිස්සා අන්න කාම ගුණයන් හි ආදීනව දිස්වා දැකලා අන්න දැකලා අන්න ඊතර වචනයක් තියෙනවා දිස්වා දැකලා අන්න දැකලා ආදීනවන් දිස්වා ආදීනව දැකලා ওই වචනේ හරි ප්‍රබලයි දිස්වා දැකලා දකින්නේ මොකෙන්ද මන මගේ ඇස් දෙකින්ද නැහැ මනසින්ද මනස කියන අසින්ද ඒත් නැහැ ඔන්න තව ඇහැ තියෙනවා ප්‍රඥාව කියන ඇහැ කාම ගුණයන්නේ ආදීනවයන් ප්‍රඥාවේ කියන ඇහෙන් දකින්න ප්‍රඥා මාසසින් මාසසින් කියන්නේ අපි මාංශ චක්ෂේනොත් නෙවෙයි මනස කියන එකනොත් නෙවෙයි දකින්න ප්‍රඥාවේ ඇසින් චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උද කියන්නේ ප්‍රඥාව කියන ඇසින් දිස්වා දැකලා ඒකෝ චරේකග්ග විසාන කප්පෝ හරියට තනි අඟක් තියෙන කඟවේ මේක් වගේ හුදකලාවේ හැසිරෙන නැත්නම් කියන්නේ මෙතන නිවීම ගැනනේ කියන්නේ. ඉතින් ඒ නිසා මහත්මයා ඇත්ත. ඉතින් කාමයන් සුපිනූපම කාම. කාමයන් මේ මොකද්ද සිහිනයකට උපමා කරනවා. කාම තණ්හා කියලා කියන්නේ කාම කැමැත්තෙන් නැලීම දුරු වෙන්නේ මේ සමාධිත්‍ය කියන්නේ නුවණකින්නේ. ඔව් කාම උපාදාන නේද කාම කැමැත්තෙන් බැඳීම කැමැත්තෙන් බැඳියාම කියන ඒත් නුවණ නැති කම නිසානේ. එහෙනම් හීනයකට උපමා වූ කාමයන් දුරු කළ හැකේද නුවණින් දැකීමෙන්මයි. එහෙනම් ඒ කාම කියන්නේ රූප ශබ්ද ගන්ධ රස වන රූප කියන්නේ මොකද්ද කියන එක නුවණකින් නේ ඉතර වෙන්නේ. නුවණකින් දැන එහෙනම් නුවණට අවශ්‍ය වෙන්නේ නුවණ නැත්නම් විද්‍යාව උත්පාදනය වෙන්න නම් මොකද වෙන්නේ අවශ්‍ය වෙන්නේ අන්න යෝනිසෝ මනසිකාරය එන්නේ පරතෝ ഘോഷකින් බාහිරින්. ඒ කියන්නේ පරතෝ ഘോഷය එන්නේ බාහිර ශබ්දයක් කියන්නේ කල්යාණ මිත්‍රයන්. කල්යාණ මිත්‍රයාට යොමු වෙන්න නම් ජීවිතේ හැබෑම අසරණ වීම තුලදී පිළිසරණක් හොයාගෙන තමයි කල්යාණ මිත්‍රයෙකුට යොමු වෙන්නේ. නම් අපිට මූලික වශයෙන් කරන්න තියෙන්නේ අපේ මට්ටමින් ගත්තට පස්සේ කාම කියන කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පහසනේ. රූපය කියන්නේ මොකක්ද කියලා අපේ මට්ටමින් හොයන්න පටන් ගන්න ඕනේ. ස්වરૂපය රූප කියන්නේ ස්වરૂපයක් මොකක් හරි ආකාරයක් හැඩයක් නේ. ඒ මොකක්ද කියන්නේ මොකක් හරි ප්‍රකට වීම පිළිබිඹුවක්. අන්න ඒක මොකක්ද කියන අපේ අත්දැකීම් දාන්නේ නැතුව හෙවීමකට විචක්ෂණ, ඒ කියන්නේ හෙවීමකට යොමු වෙන්න ඕන අපි ඉන්න මට මේ නැත්නම් රූප ශබ්ද 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 ශබ්දය කියන්නේ මොකද්ද? අන්න අපිට ස්වරූප කියනක තේරෙන අඩුනේ ශබ්දය. කියන්නේ මම ශබ්දය දැන් අපි කතා කරන එක ඇහෙනවනේ. ඒ ඇහෙන්නේ මොකද්ද කියලා මගේ අධ්‍යක්ෂින් දාන්න නැතුව ශබ්දය කියන්නේ මොකද්ද කියලා හොයන්න යමු වෙන්න ඕන. අන්න ඒ යොමු වීමත් එක්ක ඔන්න ඊට පස්සේ මට එතන ඉඳින් මුලික වශයෙන් කියන්න තියෙන හොයන්න යමු වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඒක ඉතින් තම තමන්ට ඒක ඉතින් තම තමන් කරන්න ඕන දෙයක් ඉතින්.
ස්වාමීන් වහන්සේ මේ එතකොට දැන් ඊළඟ ප්‍රශ්නේ දැන් ඒ ඔබ වහන්සේගේ මේ දේශනා කරපු විදිහට දැන් අපි දැන් හීනයක් දකිනකොට ඒ මොහොතේ විඥාණයට බෑනේ ඒක හීනයක් කියලා අඳුරගන්න. එතකොට ඒ විඥානේ විසින්ම නිර්මාණය කරපු මම දැන් මමත් ඒකෙම නිර්මාණයක්නේ. එතකොට ඒ දෙකම එකම පැත්තෙනේ තියෙන්නේ. එතකොට ඒ එකම දැන් මම කියන ඒ සක්කාය කියන මම කියන කෙනත් නිර්මාණය වෙලා තියෙන්නේ සිතෙන් නිසා. එතකොට මේ මොහොතේ දකින හීනෙත් ඒ විඥාණයට අඳුරගන්න බැයි නම් හීනයක් කියලා. එතකොට ඒ මම කියන කෙනා කොහොමද දැන් ඔය ඔතන විග්‍රහ කරගන්නේ? කියන්නේ ඒ මම උපමාවක් කියන්නේ. දැන් ඒ වගේ කරුණක් අර අපි කලින් ගත්තනේ දැන් අඳුර විග්‍රහ කරන්න ඒට සාපේක්ෂව ආලෝකයේ අරගෙන තමයි කරන්නේ. එතකොට දැන් මේ දෙකම එක පැත්තේ නිසා එතකොට අපිට වෙනම පැත්තක් අරගෙන දෙයක් කරන්න ඕනේ. එහෙම නැත්නම් කොහොමද එතන ප්‍රඥාවට අහු වෙන්නේ කියලා උපවංශේ පැහැදිලි කරමු.
ඒක තමයි මහත්මයා මතක් කළේ. දැන් හීනේදී අපිට හිතීමකට යන්න බෑනේ නේද? බෑනින්දදී හීනේදී අපිට විචක්ෂණයක් කරන්න යන්න බෑනේ. හැබැයි මේ නින්දදී හීනයක් වෙන එකයි දැන් පියවි ලෝකෙට ආවත් මේ දැන් අපි පියවි ලෝකේ නිදි නැති වෙලාව ගත්තා පස්සේ අපිට අපේ ජීවිතේ මේ මොකද්ද රූප පෙනෙද්දී ශබ්ද ඇහෙද්දී ගඳ සුවඳ දැනෙද්දී නේ රස පහස දැනෙද්දී අන්නේ ඒක මොකක්ද කියලා හොයන්න මූලික වශයෙන් යමු වෙන්න ඕන නේද? හෙව්වේ නැති වුණොතින් මේ විඥානය කියලා කිව්වේ මොකද? දැනගැනීමකට යට වෙනවනේ.
ඔව්
නේද? ඔව් හෙව්වේ නැති වුණොත් නේ යට වෙන්නේ.
ඔව්
එනිසා හෙවීමකට යන්න ඕන. හෙවීමකට යන්න ඕන. මූලික වශයෙන් මම කියන්නේ මූල පටන් ගන්න තැන යොමු වෙන තැන හෙවීමකට යන්න ඕන. මොකද්ද මේ කියලා. නින්දදී කතාව හරි. මේ නින්දදී කොහොමත් ඉතින් අපිට හොයන්න යන්න බෑනේ. නින්ද එකයි හැබෑ ලෝකේ කියලා එහෙම වෙනසක් නෑනේ. අපිත් ඒක කාමයේ ගැන හීනෙට යට වෙලා ඉන්නවා නම් ඇහැ ඇරෙන්න ඕනනේ. නේද? ඇහැ නින්දදී දකින දේ මේ ඇහැ ඇරියොත් අසත්‍යයක් කියලා ඒකේ වරුව තේරෙන්නේ ඇහැ ඇරෙන්න ඕන. ඇහැ මොන හේද ඇහැරෙන්න මං කියවනේ ඇස් තුනක් ගැන. මේක මනස කියන ඇහැ ඇරුණට හරියන්නේ නැහැ. මනස කියන ඇහැ ඇරුණට හරියන්නේ ප්‍රඥාවේ ඇහැ ඇරෙන්න ඕන. මනසෙන් තමයි කරන්න වෙන්නේ. මනසෙන් ඇහැ ප්‍රඥාවේ ඇහැ ඇරෙන විදියට මනස මෙහෙවන්න ඕන බාහිරකට යමු වෙලා.
දැන්ස එතකොට මේ දැන් මං ඒක ඒ උපමාවම ගත්ත එක වැරදිද දන්නේ නැහැ. නමුත් අර මං හීන කියලා ගත්ත ඒ දෙක වෙන් කරගන්න ඕන නිසා නැත්නම් ඒකට මට පැහැදිලියක් ආපු නැති නිසා දැන් එතකොට දැන් හීනෙන් අපිට ඒ විදිහම පේනවනේ. ඒ මොහොතේ 100% ඇත්තනේ පේනද? එතකොට හැබැයින් අපිට පේනකොට අපිට සංඥාවක් එනවනේ. දැන් ඇහෙනවා කියනකොට අර අපි කියන කන ශබ්ද කියන ඒ සංඥාවත් එක්කනේ සංඥාවක් කියලානේ අපි ගන්නෙ. එතකොට ඒ හීනදී එක නැති වුණත් ඒ කියන්නේ සංඥාව කියන එක මේ එතකොට හිතේ නිර්මාණය කියලානේ අපි ගන්න ඕනේ නේද? මොකද ඒක නැත්තම් හීන තියෙන්න බෑනේ ඒක.
සංඥාව කියන වචනේ තේරුම මොකද්ද?
සංඥාව මිරිඟුව
නෑ මං කියන්නේ. සංඥාව මිරිඟුවක් කියන එක නෙමෙයි. ඒ කියන්නේ මරිච කූපමා සංඥා කියලා එක බුදුරජාණන් වහන්සේ පෙන්වන එකක් නේ උපමාවක් හැටියට. සංඥාව මිරිඟුවක් කියන එක හරි සංඥාව කියන වචනේ තේරුම මොකද්ද?
ඒක නම් දන්නේ නැහැ සවුනස්.
ඒකනේ දන්නේ නැති එකක් කොහොමද අපි මිරිංගුවක් කියන්නේ යන්නේ? සංඥාව කියන වචනේ තේරුම තමයි අඳුන ගන්නවා කියන එක. සංජානාති කෝභික්කවේ තස්මා සංඥාති උච්චති. අඳුන ගන්නවා. එහෙනම් මේ අඳුන ගැනීමක් තියෙන තාක්කල් මේ ඒක මේ ඇත්තක් නේ, විරිඟුවක් නෙමෙයිනේ නේද? අඳුන ගන්න දේවල් තියෙන. අඳුන ගැනීම මගේ වෙන තාක්කල් ඒක ඇත්තක්. අඳුන ගැනීමේ ඇත්ත දැක්කොත් නේ ඒක විරිඟුවක් කියන්න පුළුවන් නේද? අන්න ඉස්සෙල්ලා අපි හොයන්න ඕන අඳුන ගන්නවා කියන්නේ මොකද්ද? අඳුන ගන්න දේ නෙවෙයි, අඳුන ගන්න දේවල් වලට අඳුන ගන්නවා කියන්න බෑ. මේ අඳුන ගන්න දැන් අපි හිතමු ඕන දැන් ඉස්සරහා මොකක් හරි තියෙනවා කියන පේන කියනකො මොකද්ද ඉස්සරහා තියෙන කියලා?
ඉස්සරහා පුටුවක් තියෙන.
පුටුව අඳුන ගන්නනේ නේ?
ඔව්.
හරි. ඒ අඳුන ගත්තේ පුටුවනේ.
ඔව් සවුන.
ඔව් ඒ අඳුන ගත්ත දේ මිසක අඳුන ගන්නවා නෙමෙයිනේ නේද? අඳුනගත්ත දේනේ. අඳුන ගන්නවා කියන්නේ මොකද්ද කියන්න හොයන්න යමු වෙන්නකෝ. ඒක හරියට හොයාගන්න එතකොට තමයි මිරිඟුව කියලා උපමරිචික උපමා සංඥා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. අනික මරිචික උපමා සංඥා කියලා කියන්නේ ලොකු වැඩ පිළිවෙලකට පස්සේ. ඒ කියන්නේ මොකද්ද අපි හිතමු ඕක සූත්‍රේ පේන පින්ඩූපම සූත්‍රේනේ. පේන පින්ඩූපම සූත්‍රයේදී මේ සංඥාව විරිඟුවක් කියන්නේ ලොකු වැඩ පිළිවෙලකට පස්සේ. ඒ කියන්නේ දැන් මෙන්න බුදුරජාණන් වහන්සේ ඒ සංඥාව ගැන කියනවා ඔන්න මේ යම් ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ යම් කිසි සංඥාවක් තියෙනවා නේද? ඒ සංඥාව මේ ඒව මේ කෝබිකේ ආකාචි සංඥා යම් කිසි හඳුනා ගැනීමක් තියෙනවා. ඒ හඳුනා ගැනීම මේ අතීත අනාගත පච්චුපන් ඔය විදිහට ගොඩක් කියලා යෝනිසෝ උපපරික්කේය මේ මොකද්ද සංවික්කෝ පස්සති නිජ්ජායති යෝනිසෝ උපපරික්කති තස්ස තං පස්සතෝ නිජ්ජායතෝ යෝනිසෝ උපපරික්කතෝ තිත්තකඤ්ඤේව කායති තුච්චකඤ්ඤේව කායති අසාරකඤ්ඤේව කායති කිංහිසියා වික්කවේ සංඥාය සාරෝ කියලා කියන්නේ අර උපමාවක් මේ කියනවා. ඒක හරියට ඔය මිරිංගුව මරිච් කියන්නේ මිරිංගුවනේ. ඒක ගැන කියනවා සෙය්‍යදාපි වික්කවේ. ඒක හරියට මෙන්න මේ වගේ කාලේ ගිම්හානම් පච්චිමේ කාලේ ග්‍රීෂ්ම කාලේ හොඳටම කට්ටෙට පායන කාලේ කියන්නේ අන්තිම වෙන. ඒකට හොඳටම උච්ච විදියටම හොඳටම පෑවිල්ල මාසේ තිති මජ්ජන්තිකේ කාලේ මරේචි පන්දති. ඔන්න මිරිගුවක් පන්දති කියන ඉස්මතු වෙනවා කියලා කියන පන්දති දඟලනවලු කම්පා වෙනවලු. තමේන චක්කුමා පුරිසෝ අන්නේ මිරිඟුව ඇස් ඇති පුරුෂයෙක් පස්සේය දකින්නේ නම් නිජ්ජායෙය. නිජ්ජායිත කියන්නේ වැටහීමකට අවබෝධයකට පත් වෙන්නේ නම් ඇස් ඇති කෙනෙක් දකිනවා නම් වැටහීමකට යෝනිසෝ උපපරික්කේය. යෝනිසෝ උපපරීක්ෂණය ඒ කරුණටම සමීප වෙලා පරීක්ෂා කරනවා නම් අන්නේ විදිහට යෝනිසෝ උපපරීක්ෂණය වෙනකොට එයාට කායෙය වැටහීමක් එනවා. තුච්චයි අසාරයි හරයක් නැහැ කියලා මේ කිංහිසියා මරිච්චිකාය සාරෝ කොහොමද මිරිඟුවේ සාරයක් ගැන කියන්නේ කියලා මේ සූත්‍රයේ තියෙන පේන පින්ඩූපම සූත්‍රේ. එනිසා මම ඔබතුමාට කියන්නේ පාලියෙන් මේ අපහසු වචන කියන උත්සාහ ගත්ත නෙමෙයි, මම තියෙන ස්ථානය ගැන අදහසක් කියන්නයි ගත්තේ. අපිට එක සැරේට මිරිඟුව මේ හඳුනා ගැනීම මිරිඟුවක් කියලා දෑවට ඒක මම්ම දෙන නිගමනයක්. ඒකට මොකද්ද කියන්නේ? නිජ්ජායෙය මොකද්ද මේ පස්සේය නිජ්ජායෙය යෝනිසෝ උපපරික්කේය. ඒක ඇස්තති කෙනෙක් දකින්න කියනවා නේද? යෝ උපපරික්කේය ඒ කරුණෙහිම ලං උපපරික්ෂය පරීක්ෂණයේ ලක් වෙන ඕන. ඒ ඔය කියනව කාරණාට කරනකොට සංඥාව මිරිඟුවක් කියන කෙනෙකුට ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක නිකම්ම නිකන් හුදු කියවීමක් විතරයි. ඒ නිසා තමයි අර මං කියන උත්සුක වුණේ, උත්සාහ ගත්තේ. හරි, ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන එක ඇත්ත. සංඥාව හඳුනා ගැනීම මිරිඟුවක්. හරි, ඒක හරි උපමා කරලා තියෙනවා. හඳුනා ගැනීමම මිරිඟුවක් හැටියට උපමා කරලා තියෙනවා. හැබැයි ඒක ඒ නිගමනයට එන්න ලොකු වැඩ පිළිවෙලක් තියෙනවා. එක සැරේට මම නිගමනයක් දුන්නට ඒක එහෙම වෙන්නේ නැහැ නේ. ඉතින් මේ ඔව් දැන් අපි කියනවා, මට හිතුව මේ මට යන්න තියෙනවා ඇමරිකාවට. මේ මගේ සියලුම ප්‍රශ්න ඉවර වෙනවා ඇමරිකාවට ගියාම කියලා මම මෙහි ඉඳලා කියනවා. ඇත්ත, අපි හිතමු එහෙම. මොන මම මේ තියෙන මේ රටේ තියෙන ආර්ථික අර්බුදත් එක්ක මම රටකට යන්න ඕන කියලා මම කියනවා. ඇමරිකාවට ගියාට පස්සේ ප්‍රශ්න, මම කියන්නේ ඇමරිකාවට ගියාට ප්‍රශ්න නැති වෙන්නේ නැහැ. ඒත් ප්‍රශ්න ඒක වෙනවා. අපි හිතමු මොකක් හරි එහෙම එකක්. හැබැයි එහාට යන්නේ නැතුව මේ කියන්නේ ඒක තමයි උත්තරේ. හැබැයි යන්න යෑමට අදාළ වැඩපිළිවෙලක් තියෙනවනේ. වැඩපිළිවෙල නොකර ඒක වෙන්නේ නැහැ නේ.
ඔව්, කිව්වට වෙන්නේ නැහැ.
ඒක තමයි. හරි, සංඥාව මිරිඟුවා. මරිචි කූපම සංඥා. සියලු ප්‍රශ්න ඉවරයි නිවීමෙන්. හරි, නිවීමට අදාළ වැඩපිළිවෙලක් තියෙනවනේ. නේද? අන්න එහෙනම් අපි හඳුනා ගැනීම කියන්නේම මිරිඟුවක්. හරි, ඒක ඇත්ත. හැබැයි ඊට අදාළ වැඩපිළිවෙලක් තියෙනවා. ඉස්සලා හඳුනා ගැනීම කියන්නේ මොකක්ද කියලා හොයන්න යමු වෙනවා. දැන් අර උදාහරණයක් අපි නිකන් ගත්තේ. ඉස්සරහ පේන තියෙනවා පුටුවක්.
ඔව්.
පුටුව හඳුනා ගන්න දෙන්නේ.
ඔව්.
හඳුනා ගන්නවා කියන්නේ මොකක්ද? අන්න එතනින් හොයන්න යමු වෙනකෝ.
දැන් ස්වාමීන් වහන්සේ, දැන් අපි හොයන්න දැන් හොයනවා කියලා කිව්වම දැන් ඒකත් වැඩපිළිවෙලක් නේද? දැන් අර දැන් පහුගිය සාකච්ඡාවලත් ඒ ප්‍රශ්නය වුණා. එතකොට දැන් පෙනීම ඇසීම වගේ දෙයක් ඒ එතෙන් ඒ පෙනීම කියන එක ගත්තොත් ඒ පෙනීම කියන එක අරගෙන මේ වෙන කිසිම වචනයක් නොදා පෙනීම කියලා කිව්වොත් එතකොට මුකුත්ම ඒක හොයන්න වචන මුකුත් එන්නේ නැත්නම් මොනවත් නැති වෙනව නේද? ඒ කියන්නේ ඒ ගැන කතා කරන්න මුකුත් බැරි තත්ත්වයක් තියෙන දැන් එතනින් එහාට මොකද්ද කරන්න කියලා දැන් ඒක විතරක් නෑවෙන්නේ පෙනීම.
එතනින් එහාට මොකද්ද කරන්න තියෙන්නේ කියලා ප්‍රශ්නයක් මතු වෙනවා නම් මේ ඔබතුමාත් ඉස්සරහට උත්තරයක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ හරියට විචක්ෂණේ වෙලා නැහැ කියන කාරණය. අපි හිතමු එහෙමනම් මෙන්න මෙහෙම කාරණය. එතනින් එහාට මොකද්ද කියලා කියනනම් ඒ අන්නේ වෙලා නැහැ. එතනින් එහාට මොකක්ද කියලා ප්‍රශ්නයක් එනවනම් උත්තරයක් හොයාගන්න බැරි වෙනවනම් අන්න එතකොට කල්යාණ මිත්‍රයේ පැත්තට අසරණ වෙනවනම් යොමු වීමක් වෙන්න ඕන නේ.
ඔව්.
අන්න එතනත් එක්ක ඒ ඉන්නානේ.
ඒකේ දැන් මම දැන් වාන්සකින් ඒක විමසේ. ඒ කියන්නේ දැන් පෙනීම කියලා ගත්තම පෙනීම. එතකොට ඒ පෙනීම කියන එක තුල පෙනීම ආය වෙන වචන නොදා විග්‍රහ කරන්න බැරි තත්යකට එනවා එතන. ඒක තමයි මගේ දැන් මම අර එතනින් එහාට කියන වචනේදී මේ ඔබ වහන්සේගෙන් ඉවසේ දැන් මේ දැන් ඒක තව මොනවද තියෙනවද නැත්නම් ඒක මට තේරෙන්නේ නැහැ එතන. දැන් ඔය ඔක්කොටම ඔබ වහන්සේ කියපු විදිහටම බැලුවා එහෙම ඇසීම පෙනීම එහෙම ගත්තම අවසානට ගිහිල්ලා එතෙන්ට එනවා. එතනින් ඊට පස්සේ ඉතින් පෙනීම කිව්වම මුකුත් නැහැ. ඉතින් පෙනීම මුකුත් නැද්ද කියන එක තේරෙන්නේ නැහැ.
හානි, හරි, ප්‍රශ්නේ පැහැදිලිවයි මට. මේ එතනින් එහාට නම් මහත්මයා මට මෙන්න මේ වගේ උත්තරයක් දෙන්න තියෙන්නේ. මේ මම මගේ කාරණෙත් එක ගත්ත පස්සේ මම ඉගෙන ගන්න කෙනෙක් නේ. ඒක වෙන උත්සාහ දරන කෙනෙක් නේ. ගුරුවරයෙක් යටතේ මම වුණත් මගේ ඔය වගේ කාරණාවක් ආවට පස්සේ මම ලොකු සාමිවහන්සේට තමයි මට කියන්න තියෙන්නේ. සාමිවහන්සේ කියන දෙයක් දරාගෙන යම් කිසි ප්‍රායෝගික භාවිතයක් මොනවා හරි කරනවා නම් මම ඒ විදිහටයි කරන්නේ. ඔය වගේ කාරණයකට මෙන්න මේක මෙන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න කියන කාරණයකට මට ඇත්තටම නිර්දේශයක් දෙන්න බෑ. මොකද මම මෙතනදී මම කියන්නේ ශිෂ්‍යෙක් නිසා ඒක ඇත්තටම ගුරුවරයෙක් විසින් කරන්න ඕන මෙහෙවීමක්. ඒ නිසා ඔබතුමා අපේ ලොකු සාමිවහන්සේ සමා බොහෝදුරට ඔය සඳුදා උදේ පහමාරේ ඉඳලා හත වගේ දක්වා ඔය දසකතා කියලා සාකච්ඡාවක් තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී ඔය ප්‍රශ්නය මේ ඉදිරිපත් කරන්න. මොකද මට එහෙම මෙන්න මේකෙන් පස්සේ මේක කරන්න එහෙම කියන්න බෑ. මම මටත් ඔය වගේ කාරණයක් ඇති වෙච්ච ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ප්‍රශ්න විමසපු අවස්ථාවක් වෙන ඔය සාකච්ඡාවක් පටවියේ නෝන භාවිතය වගේ සාකච්ඡාවක් තිබුණා මේ YouTube එකේ දාලා. අර එහෙම විමසීමකට යන්න මේ ඒ ඔය මම අහපු ඒකට උත්තරයක් දීපු එක ඒක තීරණය කරන්නේ මේ කෙනකෙනාට හැමදෙන කෙනෙකුට දෙන උත්තරය හික්මන මට්ටම තව කෙනෙකුට දෙන්නේ නැහැ. එයා ඉන්න මට්ටම එයාගේ මට්ටම එයා යොමු වෙන්නේ කොහොමද? අර එහෙම බලලා ගුරුවරයෙක් විසින් දෙන උත්තරයක් තමයි. ඉතින් අර ඒ නිසා ඇත්තටම ওই කාරණේදී මේ මට ඔබතුමාට ඇත්තටම උත්තරයක් දෙන්න බෑ කියලා කියන මට මොනව හරි කියන්න පුළුවන්. ඒක මම ඔබතුමාට කරන අසාධාරණයක් කියනවා. ඔය වගේ ප්‍රායෝගික ගැටලුවකදී මේ මම කියන්නේ අපේ ලොකු සාමිවහන්සේගෙන් අහන්න කියලා මම යෝජනා කරනවා. මට නිගමනයක් මෙන්න මේක මෙහෙම කරන්න කියලා එහෙම කියන බෑ ඇත්තටම.
එහෙමයි සාමිවහන්ස. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
සාමිවහන්ස එතනදී මේ කිව්වනේ දර මේ පෙනීමක් විතරයි එතන හික්මෙන්ද කියලා මේ කිව්වනේ දර කාටද මට මතක නෑ මේ. ඒක බැරිද මේ අපේ කරු නායක මහත්තයාට පොඩ්ඩක් ඒක කියන්න?
ඒක මහත්මයාගේ බාහ්‍ය සූත්‍රයේ තියෙන කාරණයක් නේ. ඉතින් ඒක ඇත්තටම ඒක කිව්වේ තික්ක පඤ්ඤා කියන්නේ කවුද? කිප්පා විඤ්ඤා වහා වැටහීමෙන් අග්‍රම බාහ්‍ය සාමිවහන්සේනේ. ඒ කියන්නේ බාහිර ගොඩාක් නේ. සම්බුද්ධ ශාසනයේ එකයි බාහ්‍ය. එහෙම එවන් සික්කිතබ්බා මෙහෙම හික්මෙන්න කියන ditthේ ditth මතම් භවිෂ්‍යති කියලා කිව්වේ වෙන කවුරුවක්වත් නෙමෙයි භාග්‍යවත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ. කාටද වහා වැටෙන සුළු අයගෙන් අග්‍රතම වෙච්ච බාහ්‍ය සාමිවහන්සේට. ඔය විග්‍රහයම මහාමාලුන්ක සූත්‍රයේදීත් දෙනවා. හැබැයි විස්තර සූපන් දිස්වාස සතිමුත්තා විනිවිත ඔහොම කියලා ඒත් විස්තර ගොඩක් එක ගිහිල්ලා. ඉතින් ඒ වගේ උත්තරයක් වහා වැටෙන සුළු ස්වභාවයෙන් යුක්ත ඒ තරම් ඉතිවුර සියුම් ප්‍රඥාවකින් හෙබි කෙනෙකුට භාග්‍යවතුන් වහන්සේගේ දීපු නිර්දේශයක්නේ.
ස්වාමීන් වහන්සේ දැන් එතනදී ප්‍රඥාව කෙසේ වෙතත් දැන් ඇත්තම කියනනම් කොච්චර හෙව්වත් පෙනීම විතරක් කියලා ඕනම කෙනෙකුට වැටහෙනවනේ. ඒ කියන්නේ පෙනීම කොච්චර හෙව්වත් පෙනීමෙන් තමයි. ඒ කියන්නේ අවුරුදු කෝටි ගණන් පස්සට ගියත් ඉස්සරහට ගියත් පෙනීම විතරක් කියන එක ඕන සාමාන්‍ය ධර්මයේ විමර්ශනය කරනකොට වැටහෙනවනේ ස්වාමීන් වහන්සේ. එතකොට පෙනීම විතරමයි ඔතන පොඩ්ඩක් හික්මෙන්න බාහිය. එතකොට දැනීම විතරයි එතන හික්මෙන්න. ඇසීම පමණයි හික්මෙන්න. දැනගත්තා පමණයි එතන හික්මෙන්න. එතකොට එතන උඹ හරියට නුඹ එතන හරියට හික්මුණොත් එතකොට උඹ එතනත් නෑ මෙතනත් නෑ කිව්වා. එතකොට ස්වාමීන් වහන්සේ එතනින් අපිට දැන් සාමාන්‍ය අර්ථයක් මතු කරගන්න පුළුවන් නේද?
ඔබතුමා කියන කාරණේ ඇත්ත. එහෙම හික්මුණොත්ින් පෙනීම දුටුවෙහි දුටු මාත්‍රෙන් හික්මීමක් වුණොත්ින් ඔබ එයින් නෑ, ඉතර නෑ, මෙහි නෑ, එහි නෑ, අතර නෑ, එහෙම දුකෙහි කෙලවරයි කියන කාරණේ හරි. ditthේ ditth මතම් භවිෂ්‍යති වලින්. හැබැයි ditthේ ditth මතම් භවිෂ්‍යති කියන කාරණය හරි කියන එක මං විඥානයකින් විඥාතයකින් දැනගත්තොත් අරක මෙහිමයි කියලා මම මගේ නිගමනයකින් දෙනවා. අරක වැරදි කියලා දැන ගැනීම විඥා දික්ක සුත මුත විඥාත කියලා හතරක් වෙනවා. දැන් මගේ දැන ගැනීමකින් මම ඒකට විග්‍රහයක් දීපු ගමන් මම ඒකේ ඉන්නවා. අරකින් ඉක්ුණායි කියලා මේක පදිංචි වෙලා. ඒතර ඒත් ඒතර වෙලා නෑනේ. එකක් ගැන නෙමෙයිනේ භාග්‍යතුන් වහන්සේ බාහියට කිව්වේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා හතරක් ගැන දේශනා කළා. එතනින් අතරුණොත් අපරාධයක් වෙනවනේ. සෑබෝ වෙලත් ඇතිනේ නේද? 11ටත් කිට්ටු නිසා කමක් නෑ. එහෙනම් අපි අවසන් කරමු. ඇත්තරම මේ අදහසක් හැටියට මේ හැමෝටම යෝජනා කරන අද සාකච්ඡාවේදී දස්සන කාරණයක් මතු වුණා. ඇත්තර අපි අර බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල කරපු ඒ ගැළපීම් කියන දේවල් අපි ඇඳා ගන්න යන්නේ නැතුව අපේ ජීවිතේ පැන නගින සැබෑම ප්‍රශ්නයක්. ඒකට මම දන්න දේවල් දාන්න යන්නේ නැතුව, ඊට පස්සේ දහම් දැනුම හැටියට එන දේවල් දාන්නේ නැතුව, එහෙම නොතින් ඒක හරි කෘතිමයි, ස්වභාවික නැහැ, මේ ආකෘතිකයි. ඉතින් ඒ නිසා මේ ගොඩක් හොඳයි ස්වභාවිකව අපේ ජීවිතය තුළින් පැන නගින කාරණයක් ඔස්සේ, ඒ කරුණ ඔස්සේ, මම කියන්නේ ඒකම ඔස්සේ කියන ජීවිතේ එක අවස්ථාවකද ඒක කරුණක් නේද? මට පේනවා නම් මේ පේනවා කියනවා. දැන් ගොඩාක් ලේසියි. දැන් අපේ ජීවිතේ හරියට දුක්ඛම් කටළු වේද නේද? නිකමට වගේ හිතන දැන් ඔය මේ සත්‍ය සතිපට්ඨාන සූත්‍රයේ මාර්ගයක් ගැන ඉස්මතු කරන සත්‍ය වාරය කියලා එකක් තියෙනවා. සත්‍ය වාරයේදී දුක ගැන කියනකොට ජාති දුක්ඛ, ඉපදෙනවා කියන්නේ මොකද්ද? ජරා, මේ දිරනවා කියන්නේ මොකද්ද? මැරෙනවා කියන්නේ මොකද්ද? ශෝක, ඇත්තටම අපි ශෝක පරිදේව වැළපෙනවා. දුක් කයට කොච්චර දුක් වෙනවද? දුක් දෝමනස, හිතට දෝමනස වෙන උපායස වැළපෙන ගැති නේ. ප්‍රිය දේවල් වෙන්නේනවා, අප්‍රිය දේවල් එක්කාස වෙනවා අපේ ජීවිතේ කැමති විදියට නේද? අනේ ඉදීමක් නොවනවා කියලා කැමති, ඒක වෙනවා. අනේ ලෙඩ නොවනවා නම් කියලා හිතනවා, ලෙඩ වෙනවා නේ. ඔන්න ඔයගේ දේවල් හරි ප්‍රායෝගිකයිනේ ජීවිතේ. ඉතින් අර ඒ වගේ දේවල් මේ ඒවත් දීන තියෙන බුදුරජාණන් වහන්සේ ඒ වගේ පැතිරෙන නේ. අපි කොහේ හිටියත් හුස්ම වැටෙනවා. මේ මොකද්ද මේ හුස්ම ගන්නවා කියන්නේ? හුස්ම හිරනවා කියන්නේ මොකද්ද? මේ පේනවා ඒ වගේ දේවල් බලන්න කොච්චර ප්‍රායෝගික තැන් තියෙනද ලෝකයාට. අන්නේ ඒ වගේ තැනකින් අපිට දැනෙන හැඟෙන තැනකින් විමසීමකට යමුනොත් මේ සංකීර්ණ කරගන්න යන්නේ නැතිව. ධර්මය කියන්නේ සංකීර්ණයි, මේ කෙටි නෙවෙයි. කාරණේ සරලයි, හැබැයි ගැඹීරයි, තීව්‍රතරයි, ඉසියුම්. ඉතින් ඒ නිසා අපිට දැනෙන හැඟෙන ජීවිතේ පැන නගින හැබැයි කාරණයක් ඔස්සේ ඒක නැහැ කියන යන්නේ නැතුව, මන් දන්න දත්තතරතුරු දාන යන්නේ නැතුව ඒ සිද්ධිය මොකද්ද කියලා විමසන්න යමු වෙනවා නම් අන්න ඒ තුලින් සැබෑ අසරණකමක් මතු වෙනා. ඒ අසරණකමට මට මගේ නිගමන මට ආවේනික උත්තර නැති වෙද්දී, පිළිසරණක් හොයාගන්න බැරි වෙද්දී නේද? අන්න එතකොට පිළිසරණක් නැති වෙනකොට අන්න යාට පිළිසරණක් හොයාගන්න එන. අන්න එතකොට අන්න සරණක් හොයාගෙන බුද්ධං සරණං ගච්ඡාමි. සරණක් නැති වෙද්දි, මට මගේ පැත්තේ සරණක් නැති වෙද්දි තමයි බුදුරජාණන් වහන්සේගේ සරණ. බුදුරජාණන් වහන්සේ දැන් ධර්මාන නොවන්නේ නම්, බුදුරජාණන් නොවන නිසා, බුදුරජාණන් වහන්සේ ජීවමාන නොවන නිසා, බුදුරජාණන් වහන්සේගේ සැබෑම වූ පණිවිඩය ඒ ආකාරයට මේ පණිවිඩය සන්නිවේදනය කරන හැබෑවටම අපි ඉන්න කෝණෙන්, අපි ඉන්න තත්ත්වයෙන්, හිතන කෙනෙක් ඉන්න තත්ත්වයෙන් ගොඩලිය හැක්කාවෝ ඒ උත්තමත්ය දරණ කල්යාණ මිත්‍රයාගේ ඇසුරට යොමු වීමෙන් පිළිසරණ හොයාගෙන යෑම තුළින් එයා ඒ ඉන්න සොකීයත්වයෙන් එතර වීමට අවශ්‍ය මාවත විවර වෙනවා. ඉතින් අන්න ඒ පිණිස අපිට අපි මේ වෙරළතින් පටන් ගමු, වෙරළතින් ක්‍රමිකව ගැඹුරට යමු. ඉතින් අර ඒ නිසා මේ අපි ඉන්න තැනින් යමු වෙන්න උත්සාහ ධර්ම කියන ඒ යෝජනාව කරමින් හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් වේවා. ඒ වගේම මේ උතුම් දහමින් සැනසෙන්නට, ඒ වගේම අපේ ජීවිතයේ හැම මොහොතකම අපේ සිතන විමසන ගතිය ඉස්මතු වෙලා අපේ ජීවිතයට සැනසීම සුවය එතර වීම ඉස්මතු කරන මාර්ගයට යොමු වේවා. පින්වත් හැමෝම දෙනාට කල්යාණ මිත්‍ර සම්පත්තිය සැනසේවා කියන මෙත් සිතින් ආශිර්වාද කරනවා සියලු දෙනාට. තිරුවන් සරණයි. එහෙමනම්
උදේ තිරුවන් සරණයි. අපි අපගේ ස්වාමීන් වහන්සේටත් ආශිර්වාද කරමු. අපි සෑම දෙනාම යම් දහම් කරුණක් අවබෝධ කර ගැනීමට දරන උත්සාහයට අපගේ ස්වාමීන් වහන්සේ උපකාරව අපිට උදව් උපකාර කරමින් මේ දහම් කරුණු පැහැදිලි කර දෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේටත් මේ ධර්ම ධාර්මයේ කුසලයෙන් සහ මේ ධර්මයේ අපි අසා දැන ගැනීමෙන් ප්‍රසුතිය නිරවුල් කර ගැනීමට දරන උත්සාහයේදී ඇති කරගත්ත සත්පුදින ත්‍රිගතේ සමාධියෙන් යන්ත කරගත්තා වූ සියලු කුසල් අපගේ ස්වාමීන් වහන්සේටත් අපි අනුමෝදන් කරමු. නිදුක් නිරෝගී චිර ජීවනය ලැබී මේ ධර්ම මාර්ගයේ ගමන් කරමින් විවක් නිර්වාණය අවබෝධය සඳහාම මේ කුසල හේතුපත්යක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ දෙමව්පියන්ට උපාධ්‍යාරණ වහන්සේලාටත් මේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම අපි සෑම දෙනාමත් මේ කරගත්තා වූ කුසල කර්මයේ ශක්තියෙන් නිර්වාණ අවබෝධය සඳහාම යොමු වීමට අපිට තව තවත් ධර්ම කරුණු ලබා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ සාකච්ඡාව වෙනවා කරනවා. තිරුවන් සරණයි.
Mm-hmm.